සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා. සභාව කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජීත් ඉන්දික මන්ත්‍රීතුමා.
මහලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
සභානායකතුමා.
පාර්ලිමේන්තුව 2025 ජනවාරි මාස 8 වන බදාදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුය මම යෝජනා කරමි.
සභාව කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජීත් ඉන්දික මන්ත්‍රීතුමා.
මහලේකම් ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුව විනාඩි 16ක කාලයක්
මහලේකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව 2025 ජනවාරි 7. නිදහසින් පසුව රාජපාලනය කළ සියලු ආණ්ඩු අනුගමනය කළ විනාශකාරී දේශපාලන ආර්ථික තීරණ හා ක්‍රියාමාර්ග හේතුවෙන් අවසානයේ රට තුළ ආර්ථික සමාජීය හා දේශපාලන අර්බුදයක් නිර්මාණය කළ අතර ආණ්ඩුවේ ණයකෙවීම දත් හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 100,000 ගණනකට රැකියා හිමි වූ අතර සමස්ත ආර්ථික ක්‍රියාවලියම අර්බුදයකට අද්දවන ලදී. අපගේ මාතෘභූමිය එලෙස අභාග්‍ය සම්පන්න නිර්ණමකට තල්ලු කර තිබියදී අපගේ අසල්වැසි රාජ්‍යයන් බොහොමයක් දිගු කාලීන සැලසුම් සහිතව විශාල ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගනිමින් අප පසු කරමින් ඉදිරියට ගොස් තිබේ. තම පටු දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් රටේ ආර්ථිකයත් සියලු පුරවැසියන්ගේ අනාගතයත් බෙලිදීමේ ක්‍රමය වෙනුවට තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිමින් සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට හැකිවන පරිදි සියලු දෙනාගේම දායකත්වයෙන් අනාගත දැක්මක් සහිත දුරදර්ශීමෙන්ම නොසැලෙන දේශපාලන නායකත්වයක් සහිතව ශ්‍රී ලංකීය දේශය නව පුනරුද්යෝග යුගයක් වෙත පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ විය යුතුය. 2024 අංක 44 දරන මූල්‍ය කර්මනාකරණ පනත ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අප දැනට සිටින ස්ථානය පෙන්වා දෙන අතර රටේ සමස්ත ආර්ථික මෙහෙයුමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ පදනමද පිළිබිඹු කරයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට අත්පත් කර දීමේ ක්‍රියාන්විතය තුළ ආර්ථික ස්ථාවරයේ මූලික පදනම දැන් ගොඩනැගෙමින් තිබෙන බවත් ඒ තුළින් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගනිමින් එහි ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාටම සාධාරණව ලැබෙන පරිදි කටයුතු කරමින් රටේ ආර්ථිකය මෙහෙවීමට අවශ්‍ය සහාය පක්ෂ විපක්ෂ සියලු දෙනා විසින් ලබා දිය යුතුයයි මම මේ ගරු සභාවට යෝජනා කරමි. ගරු කථානායකතුමනි, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ මේ යෝජනාව පිටු 44කින් යුතු වාර්තාවක්. එතකොට මේ වාර්තාව ඔක්තෝබර් මාසයේ නිකුත් කරලා නමුත් පිටු 44කින් යුතු වාර්තාවක් තුළ 2024 වර්ෂයේ මැද වෙනකොට ලංකාවේ ආර්ථිකය තිබුණු තත්ත්වය පිළිබඳව විශ්ලේෂණයක් දත්ත විශ්ලේෂණයක් මේ වාර්තාවේ අන්තර්ගත වෙනවා. මම හිතනවා මේ වෙද්දී පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු මේ වාර්තාව කියවලා යම් අවබෝධයක් මේ ගැන අදහසක් ඇති කියලා. ඒ නිසා මේකේ තියෙන තොරතුරු දීර්ඝව කතා කරන්න සාකච්ඡා කරන්න යන්නේ නැහැ. නමුත් මේක කතා කරද්දී විශේෂයෙන්ම මේකේ තියෙනවා 2024 මැද වෙද්දී තියෙන දත්ත ප්‍රමාණය. ඒ වගේම 2024 මැද වෙද්දී රටේ ආර්ථිකයේ තියෙන තත්ත්වය. ඒ වගේම 2023 වසරට සංසන්දනාත්මකව 2024 වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද කියන එක මේකේ අන්තර්ගත වෙනවා. එතකොට විශේෂයෙන්ම මේකේ ආරම්භයේ තියෙන සාරාංශගත වගුව ගත්තොත් එහෙම මම හිතන්නේ දීර්ඝ සටහනට යන්නේ නැතුව මේකේ ආරම්භයේ තියෙන වගුවේ 2023 සහ 24 වර්ෂය පිළිබඳ සංසන්දනාත්මක වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාව ඇතුලේ අපිට දැක ගන්න පුළුවන් මේ රටේ ආර්ථික වර්ධන වේගය 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. පින 7.3ක් තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2024 පළමු භාගයේ වෙනකොට ධන 5ක් බවට පත් වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය 2.9ක් තිබුණු එක 1.4ක් වෙලා තියෙන අඩුවීමක් තියෙනවා. නමුත් කර්මාන්ත ඍණ 18.9ක් තිබුණු එක 11.4ක් වෙලා තියෙනවා. සේවාංශයේ වර්ධනයක් තියෙනවා. උද්දමනයේ 1.3ක් තිබුණු එක ඍණ 0.5ක් දක්වා අඩුවීමක් තියෙනවා. ඒ වගේම අයවැය හිඟය වගේ එකක් බිලියන 1242ක් තියෙන අයවැය හිඟය 598ක් දක්වා තමයි 2024 වෙද්දී තියෙන්නේ. යෝගිම මුළු ආදායමේ වර්ධනයක් තියෙනවා. බිලියන 1314ක් තියෙන එක 1860ක් දක්වා වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බදු ආදායම බිලියන 1198 1709 දක්වා 142ක වර්ධනයක් තියෙනවා. එතකොට මේ ඉලක්කම් සංඛ්‍යාලේඛන බැලුවාම අපිට පැහැදිලි 2023ට සාපේක්ෂව 2024 මැද වෙනකොට ඒවකට තිබුණු ආණ්ඩුව 2024 මැද වෙනකොට මේක ඇතුලේ මේ රටේ ආර්ථිකයේ ආර්ථික නිර්ණායකවල වර්ධනයක් දකින්න ලැබෙනවා පැහැදිලිව. එතකොට මේ තත්ත්වය තුළ මේ යෝජනාව ඉදිරිපත් කරමින් මම ඉදිරිපත් කරන්නේ මේ ආර්ථික වර්ධනය සහ මේ ආර්ථික වර්ධනයට පදනම් වෙච්ච පහුගිය ආර්ථික කඩාවැටීමට අදාළව අපිට කතා කරන්න තියෙන කරුණු ටික ඉදිරිපත් කරන්න කැමති මේ යෝජනාවත් එක්ක. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මේ අපි 2024 මැද ගැන කතා කරන්නේ 2022 මැද 2022 අප්‍රේල් මාසේ මේ රට බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරලා හරියටම අවුරුදු දෙකකට පස්සේ ගත වෙන මොහොත ගැන තමයි මේ අපි කතා කරන්නේ. අපි ආණ්ඩුව ගත්තට පස්සේ කතාව නෙමෙයි මේ කතා කරන්නේ. 2024 මැදගෙන රටේ බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරලා හරියටම අවුරුදු දෙකකට පස්සේ තත්ත්වය. එතකොට 2022 අප්‍රේල් වෙද්දී තිබුණු තත්ත්වය මතක් කරගත්තොත් එහෙම අපිට මතකයි අපි හැමදෙනාම බොහොම අමාරු කාලයක් ගෙව්වේ. මේ රටේ ජනතාව බොහොම අමාරු කාලයක් ගෙව්වේ. රටේ විදේශ සංචිත හිඳිලා ගියා. ඒ වගේම එදිනදා වැඩ කටයුතු සියල්ල අඩාල වුණා. රටේ සාමාන්‍ය වැඩ කටයුතු අඩාල වුණා. මිනිසුන්ට වැඩට යන්න එදිනදා රාජකාරි කරගන්න බැරි වුණා. තෙල් ටික ගහ ගන්න බැරි වුණා. ඉන්ධන පෝලිම් ඇති වුණා. ඒ වගේම ඒවත් එක්ක ජනතා අරගලයක් ඇති වුණා. මේ රටේ මිනිස්සු පාරට ආවා. එතකොට මේ රටේ නොවිය යුතු දෙයක් වුණා. නොවිය යුතු මට්ටමේ කඩාවැටීමක් සිද්ධ වුණා. ඒතර කතානායකතුමනි, මේකේ වැදගත්ම දේ අපි නැවත නැවත සඳහන් කර යුතු දේ තමයි මේ කඩාවැටීම ඇතුලේ බරපතලම දේ තමයි මේ රටේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානකට මිලියන ගානකට තමන් මෙතෙක් ජීවත් වෙච්ච තත්ත්වය අහිමි වුණා. ඒක තමයි බරපතලම දේ. මේ රටේ නාගරික ජනතාව වෙන්න පුළුවන්, මධ්‍යම පාන්තික මධ්‍ය අධ්‍යායම් ලබන ජනතාව වෙන්න පුළුවන්, දිලිඳු ග්‍රාමීය ජනතාව වෙන්න පුළුවන්. මේ සියලු දෙනා තමන් මෙතෙක් ජීවත් වෙච්ච, තමන් දශක ගාණක් තිස්සේ ගොඩනගාගෙනපු තමන්ගේ පුද්ගලික ආර්ථිකය, නැත්නම් තමන්ගේ ව්‍යාපාර, තමන්ගේ ආර්ථික ක්‍රමවේදයන්, තමන්ගේ ජීවන තත්ත්වයන්, මේ සියල්ල කඩාවැටුණා. ඒතර මේක තමයි මේකේ තියෙන බරපතලම සිදුවීම. එතකොට මේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරයටම මේක දීර්ඝ කාලීනව මේ රට මෙහෙවපු ආර්ථික ප්‍රතිපත්තිවල නැත්නම් දේශපාලන තීඳු තීරණවල ප්‍රතිඵලයක්. මේක 2022 අප්‍රේල් වෙද්දී එකපාරට උඩින් වැටුනේ නැහැ. මේක අපි දිගටම කියනා වගේ මේක අවුරුදු 76ක් පාලනය කරපු රටක්, විශේෂයෙන් 1977න් පස්සේ දිගින් දිගටම ගනිපු ආර්ථික තීරණවල, දේශපාලන තීන්දුව තීරණවල, දේශපාලඥයන්ගේ ක්‍රියාමාර්ගවල, ආණ්ඩුවල ගනිපු පියවරයන්වල සමස්ත ප්‍රතිඵලයක් තමයි 2022 අප්‍රේල් මාසේ මේ රට බංකොලොත්භාවයට පත්වීම, ප්‍රකාශ කිරීම. නැත්තම් මේ රටේ ජනතාවගේ ඒක ප්‍රතිඵලයක් විදිහට රකින විදිහට විශාල වශයෙන් ජනතාවට තමන්ගේ ආර්ථික ජීවිතයෙන්, තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන සිදුවීම ඒකේ ප්‍රතිඵලයක්. ඒකේ තේරුම තමයි මේක ස්වභාවික ආපදාවක් නෙමෙයි. ගරු කතානායකතුමනි, මේක අපි නැවත නැවත සඳහන් කර යා යුතුයි. නැත්තම් මේකේ මේ ආර්ථිකයේ ගොඩදැමීමේ කතාව විතර 2022 න් පස්සේ ඉතිහාසෙ පටන් ගත්තොත් මේකේ බරපතල අසාධාරණයක් වෙනවා, බරපතල වැරැද්දක් වෙනවා. මේක අපිට කියව ගන්න බැරි වෙනවා. මොකද ගොඩක් අය එහෙම උත්සාහ කරනවා, හදනවා කියන. ඒ නිසා එහෙම නෙමෙයි, මේක ස්වභාවික උදුරක් නෙමෙයි. මේක සුනාමිය වගේ දෙයක් නෙමෙයි. මේක ස්වභාවික උදුරක් නෙමෙයි. මේක මිනිසුන් විසින්, දේශපාලඥයන් විසින් තමන්ගේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හරහා, දේශපාලන තීන්දු තීරණ හරහා ඇති කරපු අර්බුදයක්. මේක මෑන් මේඩ් අර්බුදයක්. ඒක හරියටම අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මෑන් මේඩ් නම් මිනිස්සු ඇති කරපු එක නම් මේක ඇති කරපු මිනිස්සු ඉන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් ගනිපු ක්‍රියාමාර්ග තියෙනවා. ඒක වසර ගන්නත් ඉස්සේ ඒකට ඔවුන් කටයුතු කරපු ආකාර තියෙනවා. ඒකට හේතු වෙච්ච දේවල් තියෙනවා. ඒ සියල්ල පිනි රවුල් කරගන්න ඕනේ. එහෙම නැතුව 2022 න් ඉතිහාසෙ පටන් අරගෙන එතනින් පස්සේ 23 24 විතර සංසන්දනය කරොත් අපිට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ. ඒ නිසා විශේෂයෙන් කතා කරොත් මේකේ තියෙනවා, ඒ කියන්නේ මේක මිනිසුන් විසින් කර දෙයක් නම්, මේ රටේ දේශපාලඥයන් විසින් මෙතෙක්කට පාලනය කරපු මිනිස්සු විසින් කර දෙයක් නම්, ඔවුන් ගනිපු තීන්දුව අනුව වෙච්ච දෙයක් නම්, ඇතරම ඔවුන් ඒකට කනගාටු විය යුතුයි, පසුතැවිලි විය යුතුයි, ලැජ්ජ විය යුතුයි. මොකද මේක මේ රටේ ආර්ථිකයේ මට්ටමේ කඩාවැටීම සෙල්ලමක් නෙමෙයි. එතකොට මේ සම්බන්ධයෙන් අදාළ සියලුම පියවරයන් ගනිපු අය, අදාළ ඒ සම්බන්ධ බලපාපු ක්‍රියාමාර්ග ගනිපු අය, ඒ සම්බන්ධයෙන් පසුතැවිලි විය යුතුයි. 2015 ජනාධිපතිවරණය දිනලා මාස දෙකකට පස්සේ මහ බැංකු බැඳුම් කර වංචාව සිදු කරපු මිනිස්සු මේක ගැන පසුතැවිලි විය යුතුයි, ලැජ්ජ විය යුතුයි. ඒකට එහෙම එකක් උනේ නැහැ. ඒක හැම දෙයක් නෙමෙයි කියලා ඒකට ෆුඩ් නෝට් එකතු කරපු අය. මේක ගැන පසුතැවිලි විය යුතුයි, ලැජ්ජ විය යුතුයි. 2016 IMF එකෙන් ලංකාව ගැන තියෙන වාර්තාවේ තියෙනවා ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳ විශ්වාසනීයත්වයේ බිඳ වැටෙන්න. ඒ 2015 මහ බැංකු වැදුම් කර වංචාව හේතුවක් උනායි කියලා. ඒක පසු කාලේ ඉන්න මේ අර්බුදයට බලපාපු ISB ණය ගන්න සිදුවීමේ සියලු දේවල් වලට අදාළව ඒ විශ්වාසනීයත බිඳ වැටීම හේතුවක් උනා. එහෙම තමයි මේක පියවරෙන් පියවර විකාශනය වෙන්නේ. එතකොට ඒ නිසා මේක එහෙම මෑන් මේඩ් එකක්. ඊට පස්සේ බලය අරගෙන නැවත ජනාධිපති කෙනෙක් පත් වෙලා මාස කිහිපයක් ඇතුළත කෝටි ගණනක සීනිබදු වංචාව වලට දීපු පිරිස් මේක ගැන පස්තැවිලි විය යුතුයි, ලැජ්ජ විය යුතුයි. ඒක අපි කියන එකක් විතරක් නෙමෙයි, මගේ අතේ තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක ඔක්තෝබර් 23 වෙනිදා කරපු සම්මුඛ සාකච්ඡාවක්. ලංකාවේ ඉඳලා වසර 3ක් තමන්ගේ රාජකාරිය ඉටු කරලා යන ජපාන තානාපතිතුමා මිසුකොෂි හිඩෙයාකි මහත්මයාත් එක්ක කරපු ඉන්ටර්වියු එකක්. එතකොට මේ සම්මුඛ සාකච්ඡාව කියවලා බැලුවොත් මේකේ ඔහු ඉදිරිපත් කරනවා ලංකාවේ අවුරුදු 3ක් තමන්ගේ රාජතාන්ත්‍රික අධ්‍යක්ෂකීම් ඇතුලේ ලංකාවේ ආණ්ඩු සහ දේශපාලඥයා මොන ආකාරයේ හැසිරීමක්ද, බලපෑමක්ද, මොන ආකාරයේ දූෂිත පුද්ගලයෙක්ද තමන්ට හම්බුනේ කියලා. තමන්ගේ ආයෝජන සහ ඒව සම්බන්ධව කටයුතු කරන්න යද්දී මොන ආකාරයේ බලපෑමක්ද එල්ලුනේ කියන එක තියෙනවා. එතකොට ඒ නිසා මේක සරල තත්වයක් නෙමෙයි, ඔක්කොගේම හේතුවක් විදිහට තමයි මේක කඩාගෙන වැටුනේ. ඒ නිසා මම මේ කැමති මේ සමග සාකච්ඡාව සභාගත කරන්න. ඊළඟට විශේෂයෙන් එතකොට මේකට ගෙවපු මිලක් තියෙනවා. ඒක තමයි පැහැදිලිව 2023-24 වෙනකන් සංඛ්‍යා ලේඛනවල අපි උඩට ආව තමයි, දැන් එමින් තියෙනවා තමයි. හැබැයි මේ අර්බුදය වෙනුවෙන් මේ රටේ විශාල ජන කොටසක් ගෙවපු මිලක් තියෙනවා. කවුද මේකට මිල ගෙව්වේ? මම කලින් සඳහන් කරපු මේ අර්බුදයට හේතු වෙච්ච මේ මෑන් මේඩ් අර්බුදයට හේතු වෙච්ච මේ රටේ දේශපාලඥයෝ මේකට මිල ගෙව්වේ නැහැ. පොඩි මිලක් ගෙවන්නේ නැති සමහරුන්ට විශාල පිරිසකට තමන්ගේ මන්ත්‍රීකම් නැති වුණා, තව පිරිසකට තමන්ගේ ඇමතිකම් නැති වුණා. මේ 2023-24 වෙනකන් හිටපු කැබිනට් මණ්ඩලයේ එක්කෙනාට ඒ මන්ත්‍රීකමක්වත් අරගෙන පාර්ලිමේන්තුවට එන හම්බුනේ. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම නැති වුණා. ඒ වගේ මේ රට පාලනය කරපු සියල්ල ප්‍රතික්ෂේප කරන මොහොතක ලේසියෙන් ජනාධිපති වෙන්න හිතාගෙන හිටපු සමහරුන්ට වෙන්න බැරි වුණා. ලේසියෙන් ආණ්ඩු හදන්න හිතාගෙන හිටපු සමහරුන්ට එහෙම හදන්න බැරි වුණා. ඒ මිල උන් ගෙව්වා. නමුත් මේකේ බරපතල මිල ගෙව මේ රටේ ජනතාව. ඒ ගෙවපු මිල ගැන කතා කරන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මතක් කරගන්න ඕනේ 2022 මේ තත්ත්වය ඇතුලේ පෝලිං වල මිනිස්සු මැරිලා වැටුණා. මේ අර්බුදෙන් අපි ගොඩාව එහෙම තැන පහු කරගෙන, ඒ වගේම මිනිස්සු බුරුතු පිටින් රට හැර ගියා. ඒ කියන්නේ පවුල් බිඳී ගියා. මේ රට යන්න හිටපු මිනිස්සු නෙමෙයි ගියේ. ඊට පස්සේ රෝහල් වල බෙහෙත් නැතුව ගියා. පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව වැඩි වුණා. එතකොට මේ මුළු කාල පරිච්ඡේදය මේ කියන්නේ මේකේ සමාජ ඛේද වාචකයක් බවට පත් වුණා. මේ සංඛ්‍යා ලේඛන වැඩිවීම පිටිපස්සේ මිල ගෙව්වේ මේ රටේ ඒ ජනතාව. එතකොට ඒ ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන්නත් ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ මුළු කාල පරිච්ඡේදය අපි ඒක ඇස්සල්ට දැක්කා. මේ මුළු කාල පරිච්ඡේදය 2022-23 කාලේ මම දුෂ්කර රෝහලක දුෂ්කර පළාතක වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් හිටියේ. අපි දැක්කා ඒ ගම්මල ඈත ගමකට කොහොමද මේ ආර්ථික අර්බුදය බලපෑවේ කියලා. ඔවුන්ගේ ආහාර පරිභෝජනයේ කඩා වැටුනේ කොහොමද? ඔවුන්ගේ පෞල් ජීවිත කඩා වැටුනේ කොහොමද? දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා වැටුනේ කොහොමද? ඒ ඔක්කොම අපි දැක්කා. එතකොට ඉස්පිරිතාල බෙහෙත් නැති වෙච්ච හැටි ගරු කතානායකතුමනි මතක සිද්ධියක් කිව්වොත් එහෙම ඒ ආසන්න තියෙන කුඩා පාසලේ එක පන්තියයි තියෙන්නේ. ඒකේ දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා විතරයි තියෙන්නේ. එතකොට කිලෝමීටර් 20ක් එහෙන් තමයි නගරේ පාසල තියෙන්නේ. අනිත් විෂයන් වලට උසස් පෙළ තියෙන කලා විෂය හැර අනිත් විෂයන්ට කලා විෂය විතරයි ගමේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ පාසලේ සිසුන් 40න් 10ක් 15ක් හැම අවුරුද්දකම යනවා. ඒ අවුරුද්දේ දෙන්නයි ගියේ. ඒ අවුරුදු දෙන්නයි ගියේ. අපි කතා කරලා බලනකොට දෙන්නයි ගියේ හේතුව කිලෝමීටර් 20ක් එහෙ තියෙන පාසලට යන්න බෑ බස් ගාස්තු වැඩි වීමත් එක්ක. ඒ කඩා වැටීම ජන ජීවිත වලට බලපෑවේ එහෙමයි. ඒ නිසා මේක පුළුල්ව පැතිරුණු බලපාපු අර්බුදයක්. මෙයා පොඩි දේවල් විදිහට පේන්න පුළුවන්. නමුත් මේක පොඩි දේවල් නෙමෙයි. මේක තමයි මේ රටේ ජනතාව පහුගිය අවුරුද්දේ ගියපු වන්දිය. ඒ වන්දිය ගෙවමින් තමයි මේ තියෙන තත්ත්වෙට මේක ඔසවමින් එන්නේ. එතකොට විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිතවල මේ බලාපොරොත්තු මේ අතහැරියි. ඒ නිසා මේ කඩා වැටීම ගැනත් අපි කතා කළ යුතුයි. මේ වාර්තාවෙම තියෙනවා 2019 ලංකාවේ දිලිඳුකම 14.3%. තිබුණු වගේ. ඒතර මේ සියල්ලකින් පස්සේ 2024 වෙනකොට මේක 25% ඉක්මවල තියෙනවා. මේ රටේ 6න් එකක් තමයි දිලිඳුකමේ සීමාවෙන් එහා හිටියේ. දැන් ඒක 4න් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒතර දිලිඳුකමේ සීමාව කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 16කට 16000කට ආසන්න මුදලක් මාසිකව ඉන්කම් එකක් තියෙන මිනිස්සු. එතකොට මේ රටේ 4න් එකක් ඒක අහිමිතරට පත් වෙලා තියෙනවා. එහෙම රටක් තමයි අපි දැන් මේ ඉස්සරහට දෙමින් තියෙන්නේ. එතකොට ඒ වගේම මගේ අතේ තියෙනවා ෆැමිලි හෙල්ත් බියුරෝ එකේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන. මේ සංඛ්‍යා ලේඛනවල වසර 10ක් විතර ආපස්සට සෞඛ්‍ය දර්ශක තියෙනවා. ඒ සෞඛ්‍ය දර්ශක අරගෙන බැලුවහම පැහැදිලි කඩාවැටීමක් මේකේ පේනවා. පැහැදිලි කඩාවැටීමක් පේනවා. උදාහරණ කීපයක් කිව්වොත් අන්ට්‍රේන් ඩෙලිවරිස්, ඒ කියන්නේ නොපුහුණු පුද්ගලයන් අතරින් සිදුවෙච්ච දරුවපත් සංඛ්‍යාව ලංකාව ඉතාම අඩුව ගියා 3.1ක්. ඒක 0.5 සිට 0.6 දශමට 0.1 දක්වා 0.05 0.6 0.8 0.1 දක්වා වැඩිවීමක් පහුගිය අවුරුදු 4 තියෙනවා. ඒ වගේම අඩු බර දරුවපත් ගත්තොත් එහෙම අඩු බර දරුවපත් ගත්තොත් 12.7 2021 14.6 2022 2023 වෙදී 14.8 වැඩිවීමක් තියෙනවා. ඒ වගේම අඩුබර ලදරුවන් 5.9 6.7 7.7 වැඩිවීමක් තියෙනවා. ඊළඟට අවුරුදු 1-2 අතර අඩුබර දරුවන් 11.4 12.2 13.7 වැඩිවීමක් තියෙනවා. කරු කතානායකතුමනි, ඔබතුමත් හොඳින්ම දන්නවා මේ කාරණාව. මේවා ලංකාවේ පහළට යමින් තිබුණු දේවල්. ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉතා හොඳ තත්ත්වයකට පත් වෙමින් මේ සියලු දුෂ්කරතා මැද්දේ තිබුණා. නමුත් මේ ආර්ථික කඩාවැටීමත් එක්ක ඒකටත් දෙවන්ත බලපෑමක් එල්ල වුණා. ලදරු මරණ අනුපාතය 9.10.1 10.4. අවුරුදු 5ට දරුවන්ගේ මරණ අනුපාතය 10.5 12 12.5. එතකොට මේ තත්ත්වය තමයි, මේක තමයි ගෙවපු වන්දිය. මේ රටේ ජනතාව, මේ රටේ ජනතාව තමයි මේකට වන්දි ගෙවුවේ. මේ තමයි ගෙවපු වන්දිය. ඊළඟට තවත් එක කාරණයක් සඳහන් කරන්නම්. මේකට මේ රටේ වෘත්තිකයා දිලිඳු ජන කොටස් එහෙම වෙද්දි මේ රටේ වෘත්තිකයන් විශාල වන්දියක් ගෙව්වා. මේ රටේ 2022 පස්සේ මේ රටේ රට හැර යන්න සිද්ධ වෙච්ච, මේ රටේ තමන්ට ජීවත් වෙන සුසු තත්යක් නැති හින්දා රට හැර යන්න සිද්ධ වෙච්ච වෘත්තිකයන්ගේ ප්‍රමාණය බරපතලයි. ඒක අපි ආණ්ඩුව බාරගනිද්දි මේක සිස්ටම් කලැප්ස් එකක් වෙන මට්ටමට පත් වෙමින් තිබුණේ. මම ඒක එක වෛද්‍ය වෘත්තිකයන් ඇසුරින් විතරක් පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම ඒ කියන්නේ මේ අර්බුදය කියන එක බරපතලකම් වෙන්නේ සමාජයේ ඒ ආකාරයට පැතිරෙන්නේ කොයිතරම්ද කියන එක කතා කරාම 2022 ඒ කියන්නේ මේ තත්ත්වයේ හින්දාම 2023 වසරේ බුද්ධිගලණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කළ තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ වාර්තාවට අනුව 2022 දෙසැම්බර් වෙදී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් 2278ක්, ඒ වගේම වෛද්‍ය නිලධාරීන් මෙඩිකල් ඔෆිසර්ස්ලා 20911 ඒ සංඛ්‍යාව තමයි හිටියේ. නමුත් මේකෙන් විශාල ප්‍රමාණයක් රට හැර යන්න පටන් අරගෙන තියෙනවා. මේ ඕස්ට්‍රේලියානු මෙඩිකල් කවුන්සිල් එකේ දත් අරගෙන බැලුවොත් එහෙම මම ළඟ තියෙනවා 2021 සහ 23 වර්ෂවල සංසන්දනයක්. 2021 වර්ෂයේ ලංකාවෙන් 725 අයදුම් කළා තියෙන්නේ. 2023 වසරේ ඔබ දන්නවද 2023 වසරේ කරු කතානායකතුමනි 1750ක් අයදුම් කළා තියෙනවා. 1750ක් කියන්නේ ලංකාවේ වසරකට එළියට එන වෛද්‍යවරු සංඛ්‍යාවට සමානයි. එතකොට මේ තත්ත්වයට තමයි පත් වෙමින් තිබුණේ. දැන් වාර්තා අරගෙන බැලුවත් AMC ෆ්ලැප් සහ පෝමෙට්‍රික්, ඒ කියන්නේ පිටරට යන සුසුකම් ලබන විභාග ලියපු වෛද්‍යවරු ලංකාවේ ඉන්නවා 5000කට අධික සංඛ්‍යාවක්. එතකොට 20000 ගානේ. එතකොට මේ බලාපොරොත්තු නැතිවීම තමයි මේ සමාජයේ තිබුණේ. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ 2024 මැද්දේ, වසර මැද මේ සඳහන් ඉලක්කම සංඛ්‍යාලයකන ඔක්කොම රට තුල තියෙදි තමයි අපි ජනතාව අපේ පැත්තට හැරුණේ. ජනතාව ඒ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරේ, අපිට විශාල බලයක් දෙන්න තීරණය කරේ. ඒ තීරණය කරේ මේ ප්‍රශ්නය පහළට තීර නිසා, පහළට දැනුණු නිසා. ඒ නිසා මේක උදාහරණ කීපයක් විතරයි මම පැහැදිලි කරේ. ගරු කතානායකතුමනි, අපි දිගටම කිව්වේ මෙන්න මේ ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
අපි දිගටම කිව්වේ මේ කාරණය තමයි මේ ආර්ථික වර්ධනය සියල්ල සිදුවිය යුත්තේ මේ රටේ මිලියන 22ම එක්ක, මේ රටේ පහළ පාන්තික ජනතාව එක්ක, ඔවුන් සියලු දෙනා එක්ක ඉදිරියට වර්ධනය වෙන ආර්ථිකයක් විතරයි අපිට වර්ධනයක් කියලා ගන්න පුළුවන්. මේ සංඛ්‍යාලයකට හරි ආර්ථික ස්ථාවරීමක් තියෙනවා. නමුත් අපේ ආණ්ඩුවේ මුළු දිශාවම, මුළු සැලසුමම සැලසුම්ගත වෙලා තියෙන්නේ මේ ජනතාව එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. පහුගිය මාස 3 අපි ගනිපු ක්‍රියාමාර්ග pay tax පාසලමුන්ට 6000 අනිකු සියලු ක්‍රියාමාර්ග යොමු වෙලා තියෙන මේ දිශාවට. ඒ නිසා මෙවන් ඛේදවාචකයක් ඇති නොවෙන්න සහ මේ ආර්ථික අර්බුදය, මේ අර්බුදයේ මේ රට ගොඩනැගීම, මේ මිලියන 22ම අත්අල්ලගෙන එකට ඉස්සරහට යන ගමනක් යන මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ සම්බන්ධ තහවුරු අපිට මේකෙදි දෙන්න පුළුවන් 2025-26 වෙද්දී. ඒ වෙනස මේ සංඛ්‍යා දත්ත තුළ පෙන්නුම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.